කාන්තා හිංසනය සහ දරුවන් හිංසනයට ලක්වන අවස්ථා ගැන අපිට නිරන්තරයෙන් අහන්නට ලැබුණත් පුරුෂයන්ට එරෙහි හිංසනය ගැන එතරම් කතාබහක් සිදුවන්නේ නැහැ. නමුත් ඔස්ට්‍රේලියාවේ පවුල් තුළ සෑම කාන්තාවන් 6 දෙනෙකුගෙන්ම එක්කෙනෙක් පවුල් හිංසනයට ලක්වෙද්දී සෑම පුරුෂයන් 16 දෙනෙකුගෙන්ම එකෙනෙක් පවුල් හිංසනයට ලක්වන බවට දත්ත හා තොරතුරු වාර්තා වී තිබෙනවා. ඒ වගේම පවුල් තුළ හිංසනයට ලක්වන පිරිමි පාර්ශවය ශාරීරික හිංසනයට වඩා වැඩි වශයෙන් මානසික හිංසනයට ලක්වන බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. තවත් වැදගත් කාරණයක් තමයි මෙසේ පවුල් හිංසනයට ලක්වන පිරිමින් වැඩි පිරිසක් බහුසංස්කෘතික සම්භවයක් ඇති පවුල්වලට අයත් වීම. ඉතින් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකේය අපේ ප්‍රජාව තුළත් මෙම ගැටලුව තිබෙන්නට පුළුවන්. ඒ නිසාම SBS සිංහල ගුවන් විදුලියෙන් අපි සූදානම් ඒ පිළිබඳ වැදගත් සාකච්ඡාවක් ඔබ වෙත ගෙනෙන්නට. සංක්‍රමණ නීති උපදේශකවරයෙක් ලෙස කටයුතු කරන සිඩ්නි නුවර නීතිඥ රුවන් සමරසිංහ මහතා මේ අවස්ථාවේ අප සමග සම්බන්ධ වී සිටිනවා. අයිබෝවන් නීතිඥතුමනි, ඔබට
අයිබෝවන් අතිනි.
ඔව් නීතිඥතුමනි, මම මුලින්ම ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ පුරුෂ පාර්ශ්වයට එරෙහි හිංසනය ඔස්ට්‍රේලියානු නීතියෙන් අර්ථකථනය කරන්නේ කොයි ආකාරයකින්ද?
ඔව් අතිනි, පළවෙනි දේ කියන්න ඕනේ පවුල් හිංසන, එහෙම නැත්නම් ෆැමිලි වයලන්ස් කියන එක ඔස්ට්‍රේලියන් ලීගල් කොන්ටෙක්ස්ට් එකේදී මේක ජෙන්ඩර් ස්පෙසිෆික්, එහෙම නැත්නම් මේ ලිංගිකත්වය මත පදනම් වෙච්ච අපරාධ වර්ගයක් නෙමෙයි. ඔස්ට්‍රේලියාවේ පවුල් හිංසනය කියන සංකල්පයේ එහෙම ලිංගිකත්වය හා බැඳිච්ච දෙයක් නෙමෙයි. ඔයා කලින් පැහැදිලි කරපු විදිහට මේක කාන්තා පිරිමි බාල මහලු කාටත් එරීම, මේ දේ සිද්ධ වෙන්න පුළුවන් කියන එක තමයි මම පළවෙනි වශයෙන් මෙතනදී පැහැදිලි කරන්න ඕනේ. අපි පවුල් හිංසන වලදී මේ වයලන්ස් කියන එක ඉතා පුළුල් සංකල්පයක්. ඒ කියන්නේ මේ ෆිසිකල් වයලන්ස්, ඉමෝෂනල් වයලන්ස්, controlling behavior, sexual assault, stalking කියලා කණ්ඩායම් ගොඩකට වැටෙනවා. ඉතින් මට මේක පැහැදිලි කරන්න ඕනේ මේ violence කියලා. මම මේ උදාහරණෙදී අර පාරින්න පුද්ගලයාට ගහන එක කතා කරාට මේක physical violence විතරයි මෙතනදී අපි කතා කරේ. නමුත් මේක මානසික වශයෙන් දෙන වදදීම්, එහෙම නැත්නම් ලිංගික අඩන්තියටම් කිරීම, ස්ටෝකින් කියන්නේ මිනිස්සු ගෑනු කෙනෙක් ගිහරි පිරිමෙගි පස්සෙන් ගිහිල්ලා හොයාගෙන ගිහිල්ලා එයාට හරදර කර කර ඇවිදින එක, එහෙම නැත්නම් එයාගේ finances control කරන එක වගේ controlling behavior, ඒ හැම එකක්ම මේ මං ගත්ත උදාහරණය තුල තියෙනවා කියලා අවබෝධයෙන් තමයි අපි මේ සාකච්ඡාව ඉදිරියට කරන්න ඕනේ. පූර්ණ නිගමනයක් නැහැ නීතියේ, මේ කාන්තාවට විතරයි. ඉතින් ඒක තමයි සමාජයේ තියෙන දැක්ම. නමුත් මේක නෙමෙයි හරි දේ. මේක කාන්තාවක් විසින් තමාගේ පුරුෂයාට හෝ කාන්තාව පුරුෂයාට දෝෂාරෝපණය කිරීම මගින් හෝ මානසික වශයෙන් පීඩාවට ලක් කිරීම වගේ ඕනම දෙයකින් මේක කාන්තාවකට වුණත්, ඒකයි මම මුලින්ම කිව්වේ මේක ලිංගිකත්වයේ පදනම් වෙච්ච දෙයක් නෙමෙයි, පුරුෂයා කාන්තාවට කරනවා වගේ මේකේ අනිත් පැත්තත් ඉතාම පහසුවෙන් වෙන්න පුළුවන් අවස්ථා අපිට ඕන තරම් මෙතනදී දකින්න පුළුවන්.
ඔව්, ඔබතුමා පැහැදිලි කරා මේ තමන්ගේ සමීපතම සම්බන්ධතාවයක් ඇති අයගෙන් මෙහෙම හිංසනය සිදුවිය හැකි බව. තමන්ගේ සමීප සම්බන්ධතාවයක් තුළදී හරි තමන්ගේ පවුල තුළදී හිංසනයට ලක්වුණොත් පිරිමි පාර්ශවයේ උදව් ඉල්ලීමට හෝ ඒ වෙනුවෙන් තමන් වෙනුවෙන් පෙනී සිටීමට මැලිකමක් දක්වනවා නම් ඒ සඳහා තියෙන හේතු මොනවාද?
මේක ඉතාම හොඳ ප්‍රශ්නයක් අතේ. මොකද අපි අර කාන්තාවකට අතවරයක් වෙච්ච වෙලාවක කාන්තාව මැලි වෙන අවස්ථා තියෙනවා. නමුත් කාන්තාවක් යම්කිසි තාක්ෂණයකට මැලි වෙනවා නම් පුරුෂයෙක්ට ඒ වගේ දෙයක් කාන්තාවක් අතින් වෙච්ච වෙලාවකදී පුරුෂයා ඊට වඩා ගොඩාක් ඉතාම බෙහෙවින් මැලි වෙනවා. මේක ඉදිරියට දාන්න හේතුව තමයි මේ අපේ තියෙන සාම්ප්‍රදායික මේල් ඩොමිනන්ට්, එහෙම නැත්නම් පුරුෂ ආධිපත්‍යය පවතින සංකල්පය තුළදී පුරුෂයෙක් හිතනවා මම මගේ බිරිඳට, එහෙම නැත්නම් මගේ කාන්තාවගෙන් අතවරයට ලක් වෙනවා කියන එක මම සමාජයට කීම, මේක මේ සෝෂල් ටැබූ එකක්, එහෙම නැත්නම් මේක මේ මට නිකන් මදිකමක් කියන මානසිකත්වයක් අපේ සංස්කෘතියත් එක්ක ගොඩනැගිච්ච දෙයක් මෙතන තියෙනවා. ඉතින් එතනදී කාන්තාවන් 6 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට මේ ෆිසිකල් වයලන්ස් අත්දකින්නවා කියලා කිව්ව. එතකොට පුරුෂයන් 16කින් එක්කෙනෙකුට, ඒ කියන්නේ ඉතාම අඩු ප්‍රමාණයක් තියෙන්නේ. නමුත් මේ සංඛ්‍යා ලේඛන අපිට අභියෝගයට ලක් කරන්න පුළුවන් හේතුව තමයි මේ අයගෙන් කී දෙනෙක් එළියට එනවද? මට පිරිමියෙක් හැටියට මගේ ගෙදර බිරිඳ මට ගහනවා කියලා මට කතරලා සමාජයට කියන්න පුළුවන්ද? ඉතින් අපි පහුගිය කාලේ දැක්කා මේක, මම මේ එක එක ස්පෙસિෆිකලි එක කේස් එකක් ගැන අරගෙන නෙමෙයි කියන්නේ, මෙතනදී අවසාන ප්‍රතිඵලය වෙන්න පුළුවන් මෙයා මේක එළියට කියන්නේ නැතුව ඉඳලා කාලයක් ඉඳලා විඳ ගන්න බැරුව සමගේ ජීවිතේ නැති කරගෙන මේ කතාව අවසන් වීමේ හැකියාවක් තියෙනවා. ඒකට හේතුව තමයි පිරිමිය කටඇරලා මගේ බිරිඳගින් ගුටියාවක් එහෙම නැත්නම් මෙයා මට වද හිංසා දුන්න කියලා එළියට තමුග දෙමව්පියන්ටවත් නැන්දම් වලටවත් කියන්න මැලවීමක් මෙතන තියෙන්න පුළුවන්. මම දකින්නේ මේ සෝෂල් බැරිය එකක් මෙතන අපේ මේල් ඩොමිනන්ට් සොසයිටි එකේ තියෙන ප්‍රශ්නයක් හැටියට තමයි මේක දකින්නේ. මේක යථාර්ථවාදී ප්‍රශ්නයක් කියලා ඇත්තටම අපිට හඳුනගන්න පුළුවන්. අතින් කාන්තාවක් අනුග්‍රහකත්වය දක්වලා වාම පුරුෂයෙක්ව මේ රටට ගෙනාවු අවස්ථාවකදී එතනදී මූලික අවුරුදු දෙකක් යනකම් තාවකාලික වීසා බලපත්‍රයක තමයි මේ පාර්ණ සහකාර වීසා බලපත්‍රයේ මූලිකව අවුරුදු දෙකක් යනකම් ඒක ස්ථිර වීසා බලපත්‍රයක් කරන්නේ නැහැ. දැන් මෙතනදී මම දකින දෙයක් තමයි මේ මුල් අවුරුදු දෙක තුලදී මේ පෞල් හිංසන තත්ත්වය ගෙවල් වල ඇති වුණොත් අපි මේක කාන්තාව ගැන නෙමෙයි මෙතනදී කතා කරන්නේ. දැන් කාන්තාවන්ටත් මේක වෙන්නේ නැහැ කියන්නේ නැහැ. මේ පුරුෂයෙකුට මොකද්ද වුණොත් මොකද්ද වෙන්නේ කියන තත්ත්වේ පුරුෂයෙකුට වුණොත් එයාට ගන්න තියෙන පියවර තමයි වීසා එකක් නිසා වීසා බලපත්‍රයේ පර්මනන්ට් ස්ථිර වීසා බලපත්‍රයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් එයා මේක විඳගෙන ඉන්න අය ගොඩක් ඉන්නවා. ඒක මං හිතන්නේ නෑ ඒගොල්ලන්ගේ මානසික සුවයට හොඳ දෙයක් කියලා. ඒ වගේ අවස්ථාවකදී ඒගොල්ලෝ කරන්න ඕනේ ඒගොල්ලන්ට සංක්‍රමණ නීතියේ ප්‍රතිපාදන තියෙනවා මේ සම්බන්ධතාවයෙන් ගැලවිලා ගිහිල්ලා ෆැමිලි වයලන්ස් ප්‍රොවිෂන්ස් එහෙම නැත්නම් පවුල් හිංසන ප්‍රතිපාදන තියෙනවා සංක්‍රමණ නීති. ඒව භාවිතා කරලා ඒගොල්ලන්ට පුළුවන් මේ වයලන්ට් රිලේෂන්ෂිප් එකේ කියන්නේ හිංසාකාරී සම්බන්ධතාවයෙන් මිදෙලෙවෙලා සංක්‍රමණ දෙපාර්තමේන්තුවට ඉල්ලීමක් කරලා ඉවරලා මේ හේතු නිසා මට මෙයත් එක්ක ජීවත් වෙන්න බැහැ. නමුත් එයාට රටින් පිටවී යාමේ අවශ්‍යතාවයක් නැහැ. එයාට පුළුවන් මේ රටේ ඉඳලා එයාගේ පර්මනන්ට් වීසා එක හදාගන්න බිරිඳත් එක්ක එකට නොහිටියට කමක් නැහැ. ඒගොල්ලන්ට පුළුවන් සංක්‍රමණ නීතිය ප්‍රතිපාදන පාවිච්චි කරලා ඉවරලා ඒ පර්මනන්ට් වීසා එක ගහගන්න. ඒ සම්බන්ධයෙන් සුවිශේෂ පවුල් හිංසන ප්‍රතිපාදන සංක්‍රමණ නීති ඇතුළත් වෙනවා. ඔව් ඊළඟට දැන් අපි පිරිමින් ඇයි මේ වගේ වයලන්ට් රිලේෂන්ෂිප් එකක ඇලිලා ගැලිලා ඉන්නේ කියන එකට මොකක්ද මේකට හේතු කියලා හොයලා බැලුවොත් තමුන්ගේ දරුවන්ට මේකෙන් අගතියක් වෙයිද කියන දේ ඔළුවේ තියෙනකොට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට හිතන්න පුළුවන් මම මේක විඳගෙන හිටියේ නැත්නම් මේක කොහොමද මගේ දරුවන්ට මේක අපේ ශ්‍රී ලාංකීය චින්තනය මේක අපි හිතන විදිහ අපි දරුවන්ට ආදරේ කොහොමද අපේ දරුවන්ට මේක බලපාන්නේ ඒක නිසා මම මේකෙන් එළියට යන්නේ නැතුව ඉඳිමු. ඒ වගේ මේගොල්ලෝ හිතන්න පුළුවන් සමාජයේ සාමාන්‍ය පිළිගැනීම මේ හිංසනයට ලක් වෙන්නේ කාන්තාවන් කියලා මේ රටේ තියෙන සපෝර්ට් සර්විසස් වලට ගියොත් අපිට පුළුවන් ද සහනයක් ලබා ගන්න අපේ වචනේ මේගොල්ලෝ විශ්වාස කරයිද කියන සැකය නිසා මේගොල්ලෝ මේ දිගින් දිගටම මේ හිංසාකාරී රිලේෂන්ෂිප් එක එහෙම නැත්නම් හිංසා වයලන්ට් රිලේෂන්ෂිප් එක තුල ඉඳීමේ හැකියාවක් තියෙනවා කියලා තමයි අපි දැකපු අපේ අත්දැකීම් වලින් සහ සංඛ්‍යා ලේඛන වලින් අපිට බොහොම පැහැදිලි වෙන්නේ. මේක ශ්‍රී ලාංකීය ප්‍රජාව තුළ අර මං කලින් කියපු මේල් ඩොමිනන්ට් කියන අපේ සංස්කෘතිය එහෙම නැත්නම් අපේ ආගමික වටපිටාව ආගමික පරිසරයත් එක්ක අර පවුල රැකගන්න ඕනේ කියන සංකල්පය මත ඒගොල්ලෝ මේ වේදනාකාරී සම්බන්ධතාවය තුළ රැඳී දීමේ යම්කිසි හැකියාවක් තියෙන බව තමයි අපිට පේන්නේ.
ඔවුනේ තිංජතමනි මේ පවුලක් තුළ පුරුෂ පාර්ශ්වයට හිංසනය සිදුවනවා නම් ඕස්ට්‍රේලියාව තුළ ඔවුන්ට උදව් ලබා ගත හැකි ක්‍රම මොනවාද?
ඔව් අපිට මේක සාමාන්‍යකරණය කරොත් ඕනම කෙනෙකුට මේ රටේ තියෙනවා දැන් විශේෂයෙන් මෙන්ස් ලයින් ඕස්ට්‍රේලියා කියලා වෘත්තීය දුරකථන මාර්ගයක් තියෙනවා කවුන්සලින් සපෝට් දෙනවා එකෙන්. ඒක තමයි මම දකින විදිහට ප්‍රධානම එක. ඊට අමතරව 1800 රෙස්පෙක්ට් වගේ ආයතන ගොඩාක් තියෙනවා මෙන් සපෝට් සර්විසස් ඉන් ඕස්ට්‍රේලියා කියලා Google සර්ච් එකක් කරොත් ඒගොල්ලන්ට ඒ ටික දැක ගන්න පුළුවන්. මේක තමයි මූලික වශයෙන් සංක්‍රමණ නීතිඥයෙක් වශයෙන් මට මේ තාවකාලික වීසා බලපත්‍රයක ඉන්න පාර්ණ වීසා එක ඇවිල්ලා මුල් අවුරුදු දෙකේදී විශේෂයෙන් ඉන්න කෙනෙකුට මේක ඉතාම වැදගත් පණිවිඩයක්. ඒගොල්ලෝ මේ වේදනාකාරී හිංසාකාරී සම්බන්ධතාවය තුළ දිගින් දිගටම ඉඳි මේ අවස්ථාවයක් නැහැ. නමුත් මේ ගමනේදී බාධක ගොඩක් තියෙන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ නීතිය ක්‍රියාත්මක කරන අය උනත් මේගොල්ලෝ දිහා සැකින් බලන්න පුළුවන්. නමුත් මේ ගමන එක දිගටම ගියාට පස්සේ අවසාන වශයෙන් මේකේ අපිට හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ සම්බන්ධතාවෙන් පරිබාහිරව ගිහිල්ලා ඒගොල්ලන්ට පුළුවන් සංක්‍රමණ ප්‍රතිඵලයක් එහෙම නැත්නම් මයිග්‍රේෂන් අවුට්කම් එකක් පර්මනන්ට් වීසා අවුට්කම් එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා කියලා තමයි මට කියන්න පුළුවන්.
ඔව් වැඩි වශයෙන් කතා බහ නොවුනත් පුරුෂයින්ට එරෙහිව පවුල් තුළ සිදුවන හිංසනය පිළිබඳ යම් අවබෝධයක් යම් උපකාරයක් ඔබට ලබා ගැනීමට මෙම සාකච්ඡාව වැදගත් වනට ඇතැයි අප විශ්වාස කරනවා. අද මේ වැදගත් සාකච්ඡාවට අප සමග සම්බන්ධ වුණේ සිඩ්නි නුවර සිට සංක්‍රමණ නීති උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන නීතිඥ රුවන් සමරසිංහ මහතා. ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ නීතිමය තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමට SBS සිංහල ගුවන් විදුලිය සමග සම්බන්ධ වූවාට.
බොහොම ස්තුතියි අතිනි මට මේ අවස්ථාව ලබා දුන්නට.